අයිබෝවන් අදරණය දුවපුත්තේ මෙස්සුදැන්ම ඔවේ ගුරු කෙතරින් පහේ හපනුන්ට මව්බස පාඩම කියල දෙන්න. අද දවස්සේ මව්බස පාඩම කියල දෙන්න ඇවිත්තින්නේ බදුල්ල උදේරාජ මහා විද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුපියාණන්.
අයිබෝවන් මගේ ආදරණීය දුවපුත්තේ සියලු දෙනාටම සුභම සුභදිනයක් වේවා. ඉතින් අදත් සුපුරුදු විදිහටම ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන ඔබ වෙත ගෙනේන වුව ප්‍රජා ගුවන් විදුලිය ඔස්සේ පාශ්‍රීණියේ මගේ ආදරණීය පොඩිත්තන් වෙනුවෙන් මව්බස විෂයට අයත් වටිනා මාතෘකාවක් ඔස්සේ ඔබත් සමග එකතු වීමටයි මගේ මේ සූදානම. ඉතින් අද දවසේ මව්බස පාඩම ඔයාලා වෙත අරගෙන එන මම බදුල්ල උදේරාජ මහාවිද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුතුමා. ඉතින් පහශ්‍රේණියේ මගේ ආදරණීය හපන්නු හැම දිනාම මේ වන විටත් ශිෂ්‍යත්ව විභාගයේ සඳහා මුහුණ දීම සඳහා හොඳින් සූදානම් වෙමින් ඉන්නවා කියලා මං හිතනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ආදරණීය දරුවනේ සිංහල භාෂාවේ අපට හමුවන ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි මාතෘකාවකට අදාළ වාක්‍ය ලිවීම. ඉතින් මේ වැදගත් මාතෘකාව ඔස්සේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙමු. ඉතින් දුවේ පුතේ, ඔයාලට ශිෂ්‍යත්ව විභාගයේදී මේ මාතෘකාවකට අනුව එහෙම නැත්නම් මාතෘකාවකට අදාළව වාක්‍ය ලිවීමේදී පසුගිය කාලයේදීම පුතේ වාක්‍ය තුනක් තමයි ලියන්න ඔයාලට විභාගයේදී ආවේ. ඒත් පුතේ අපි විශ්වාස කරනවා ඉදිරි කාලයේදී ඔයාලට වාක්‍ය පහක් ලියන්න සමහර විට ප්‍රශ්න පත්‍රයේදී එන්න පුළුවන්. ඒකට හේතුව තමයි දුවේ පුතේ දැන් මේ අලුතෙන් සිද්ධ වෙච්ච ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී 4-5 ශ්‍රේණිවලදී ඒ වගේම 3 ශ්‍රේණියේදීත් ඔයාලට වාක්‍ය පහක් ලිවීමට හුරු කිරීම සඳහා ගුරුවත් පොත්වල උපදේශ ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි හිතනවා ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගයේදී ඔයාලට වාක්‍ය පහක් සමහර විට ලියන්නයි කියලා. ඉතින් අපි ඒකටත් එක්ක සූදානම් වෙමින් අද දවසේ අපේ මාතෘකාවට අනුව අපි කතා කරමු. දුවේ පුතේ, මාතෘකාවකට අදාළව වාක්‍ය ලිවීමේදී අපි මේ මාතෘකාවට අදාළව කරුණු රැස් කරගත යුතුයි. අපිට මේ සඳහා පුළුවන් ඒ අපි ලියන්න බලාපොරොත්තු වන මාතෘකාවට අදාළ පොත්පත් කියවීමෙන් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. තින්දුවේ පුතේ, ඔයාලගේ පාසල් පුස්තකාලේ, ඒ වගේම ඔයාලගේ ප්‍රදේශයේ තියෙන මහජන පුස්තකාලවල මේ වගේ තැන්වල පොත්පත් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ පොත්පත් කියවලා අපේ මාතෘකාවට අදාළව තොරතුරු හොඳින් ඒක ප්‍රෙස් කරගන්න. ඒ වගේම අපිට පුළුවන් දුවේ පුතේ පුවත්පත්වල මාතෘකාවට අදාළ කොටස් තියෙනවා. අපි කතා කරන්න යන එහෙම නැත්නම් අපි ලියන්න යන මාතෘකාවට අදාළව ළමා පුවත්පත්වල, ඒ විතරක් නෙවෙයි සත්‍යන්ත පුවත්පත්වල, ඒ වගේ පුවත්පත්වල තොරතුරු තියෙනවා. ඉතින් අපි අපේ මාතෘකාවට අදාළව තියෙන කොටස් ටික හොයාගෙන ඒවා අපි කියවලා බැලුවොත් අපිට පුළුවන් අපි ඒ ලියන්න යන මාතෘකාවට අදාළව තොරතුරු ටිකක් අපිට එක්ස්ප්‍රස් කරගන්න. ඒ වගේම අද කාලේ බොහොම දියුණු තාක්ෂණයක් පවතිනවා. ඉතින් අන්තර්ජාලයෙන් අපිට පුළුවන් අපේ මාතෘකාවට අදාළ තොරතුරු ඕනෑම මොහොතකදී සොයාගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපිට පුළුවන් අලුත්ම තොරතුරු ලබා ගැනීමට. ඉතින් අපි මේ විදියටම අපේ ඒ බලාපොරොත්තු වන මාතෘකාව යටතේ අපේ වැඩිහිටියන්ගේ, කියන්නේ අපේ අම්මා තාත්තා, ඒ වගේම අපේ වැඩිහිටි නෑදෑයෝ ඉන්නවා, අපේ ආච්චිලා සීයලා ඉන්නවා, ඒ අයගෙන් පවා අපට තොරතුරු ලබා ගැනීමට හැකියාව තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි වාක්‍ය ලියනකොට යම් කිසි මාතෘකාවක් ඔස්සේ වාක්‍ය කීපයක් ලිවීමට බලාපොරොත්තු වෙනකොට එකපාරම නිකම්ම හිතට එන අදහස් එහෙම ලියන්නේ නැතුව ඒ පිළිබඳව මේ විදිහට තොරතුරු රැස් කරලා ලියනවා නම් අපිට හොඳ ඒ වගේම ගුණාත්මක භාවයෙන් යුක්ත වාක්‍ය ටිකක් ලියන්න හැකියාව ලැබෙනවා. ඉතින් දෙපොතේ අපි මේ වාක්‍ය ලිවීමේදී මෙන්න මේ මම කියන කරුණු කෙරෙහි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ ටික හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි දෙපොතේ මාතෘකාවට අදාළ විය යුතුයි අපි ලියන සියලුම වාක්‍ය. ඒ කියන්නේ අපි දැන් ලියන්නේ උදෑසනක් ගැන කියමු. අපේ මාතෘකාව තමයි සුන්දර උදෑසන. එතකොට අපි හඳ පායන එක ගැන ලිව්වොත්, එහෙම නැත්නම් නිසාචර සතුන් ගැන ලිව්වොත් අපේ වාක්‍ය මේ මාතෘකාවට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. එතකොට අපිට අපේ වාක්‍ය සාර්ථකව ලියා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් සෑම විටම අපිට ලබා දීලා තිබෙන මාතෘකාවට අදාළව වැකි ටික ගොඩනගිය යුතුයි. ඊළඟ එක තමයි අපි ලියන සියලුම වාක්‍ය විවිධත්වයෙන් යුතුව ලියන්න ඕනේ. විවිධත්වයෙන් යුතුව ලියන්න ඕනේ දුවේ පුතේ. ඒ කියන්නේ එකම අදහස හැම වෙලේම ඉස්මතු වන ආකාරයට නෙවෙයි. වාක්‍ය අපි ලියන්නේ පහක් නම් ඒ වාක්‍ය අතර පොඩි විවිධත්වයක් වෙනසක් තිබෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මම ඉදිරියේදී ඔයාලට මේ විදිය වාක්‍ය කීපයක් ඔයාලට හඳුන්වලා දෙන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් කොහොමද මේ විවිධත්වයෙන් යුතුව වාක්‍ය ලියන්නේ කියන එක ගැන. ඒ වගේම මතක තියාගන්න දුවේ පුතේ තවත් මේ විදිය වැදගත්ම කාරණයක් තමයි එකම අදහස ඇති වාක්‍ය දෙවරක් ලිවීම නොකළ යුතුයි. අපේ දරුව සමහර වෙලාවට මගේ රට කියන මාතෘකාව ඔස්සේ වාක්‍ය ලියනකොට සමහර අවස්ථාවලදී ලියනවා පුතේ මගේ රට කඳු වැටි නිසා ගංගා ඇල දොළ නිසා සුන්දර වී ඇත කියලා ලියනවා. ඊට පස්සේ ආපහු මේ අපේ රටේ තියෙන සුන්දරත්වය පිළිබඳව මල් වතු නිසා තව මොනහරි කාරණා ටිකක් දාලා අපේ දරුව සමහරක් වෙලාවට ඒත් ලියනවා රටේ තියෙන සුන්දරත්වය ගැනම. එතකොට එකම අදහස තියෙන වාක්‍ය තමයි නැවත නැවත ලියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එකම අදහස එන වාක්‍ය නැවත නැවත ලිවීම නොකළ යුතුයි. ඒකත් මතක තියාගන්න. ඒ වගේම අපි ලියන සියලුම වාක්‍යවල උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවරදිව ලිවිය යුතු බව මතක තියාගන්න. උක්ත ආඛ්‍යාත සම්බන්ධය මොකක්ද දුවේ පුතේ? මේ උක්ත ආඛ්‍යාත සම්බන්ධය කියලා කියන්නේ අපි ලියන වාක්‍යවල ක්‍රියාව නැත්තම් ඒ වාක්‍යයේ තියෙන කරන දේ තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. එතකොට උක්තය කියන්නේ එම ක්‍රියාව කරන පුද්ගලයා හෝ නැත්තම් ඒ සඳහා තිබෙන නාම පදය. අපි උදාහරණයක් හැටියට බැලුවොත් අම්මා බත්ුයයි. අම්මා බත්ුයයි කියන මේ වාක්‍යයේ පුතේ ක්‍රියාව තමයි නැත්තම් ආඛ්‍යාතය තමයි උයයි. එතකොට කවුද බත් උයන්නේ? බත් උයන්නේ අම්මා. එහෙනම් ඒ වාක්‍යයේ උක්තය තමයි අම්මා. එතකොට දුවේ පුතේ අම්මා කියන්නේ ඒකවචන නාම පදයක් නිසා අපි ක්‍රියාපදය යොදන්න ඕනි කොයි විදියටද? ඒකවචනේ. ඒක නිසා තමයි අපි අම්මා බත් උයයි කියන ඒකවචන ක්‍රියාපදය, උයයි කියන ඒකවචන ක්‍රියාපදය වාක්‍ය අවසානයේ යොදන්නේ. අපි බැලුවොත් දැන් තාත්තලා කුඹුරට යති. එතනදී තාත්තලා කියන්නේ බහුවචන නාම පදයක් නිසා ක්‍රියාපදයක් අපි බහුවචනෙන් යොදනවා යති කියලා. අන්න ඒ විදියට. එහෙම නැත්නම් තවත් තියෙනවා මම කියලා පටන් ගත්ත වාක්‍යයක් අපි අවසාන කරන්න ඕනි මී අකුරෙන්. ඒ වගේම අපි කියලා පටන් ගත්ත වාක්‍යයක් අපි අවසාන කළ යුත්තේ මූ අකුරෙන්. ඉතින් එහෙමනම් අපි අන්න ඒ උක්තාඛ්‍යාත සම්බන්ධය නිවරදිව පවත්වා ගනිමින් අපි ලියන වාක්‍ය සියල්ලම ලිවිය යුතුයි. ඒකත් මතක තියාගන්න. ඒ වගේම දුවේ පුතේ ඊටමත් වැදගත්ම දෙයක් තමයි අක්ෂර විඤ්ඤාසය. අක්ෂර විඤ්ඤාසය නිවරදිව ලිවිය යුතුයි. අපි මූර්ධජ අකුරු අපි ඉගෙන ගන්න තියෙනවා. ඒ මූර්ධජ අකුරු යෙදී යුතු තැන්වල නිවරදිව යොදන්න. ඒ වගේම අපි සංඤක අකුරු පහක් ඉගෙන ගන්න. ඒ සංඤක අකුරු අපි ඒ අදාළ තැන නිවරදිව යොදන්න ඕනේ. මහ ප්‍රාණ අකුරු, මේ වගේ අපි සිංහල භාෂාවේ ඉගෙන ගන්න ඒ අක්ෂර විඤ්ඤාසය නිවර්දිව පවත්වා ගනිමින් අපි වාක්‍ය ලිපිය යුතුයි. ඒ වගේම තවත් වැදගත්ම කාරණයක් තමයි දුවේ පුතේ අපි ලිඛිත භාෂාවෙන් මේ සියලුම වාක්‍ය ලිවිය යුතුයි. අපේ සිංහල භාෂාවේ තිබෙනවා දරුවනේ ලිඛිත භාෂාව සහ කතන භාෂාව කියලා භාෂා දෙකක්. මොකක්ද මේ කතන භාෂාව, මොකක්ද මේ ලිඛිත භාෂාව? ඔන්න මම උදාහරණයක් කියන්නම්කෝ දරුවනේ. අපි දැන් හවස් වෙලා ඉස්කෝලේ යනලා ගිහිල්ලා තුවායක් අරගෙන බාල්දියක් සබන් කෑල්ලකුත් අරගෙන අපි යනවා ළිඳට නාන්න. යනකොට අපිට මුණ ගැහෙනවා පාරේ ඉඳලා අපේ සීයා කෙනෙක්. සීයා අහනවා කොහෙද පුතේ යන්නේ කියලා. අපි යන්නේ නාන්නනේ. එතකොට අපි සීයාට කියනවා සීයේ මම නාන්න යනවා. එතකොට පුතේ අපි ඒ කතා ඒ එතනදී භාවිතා කළේ අපේ කතන භාෂාව. මම නාන්න යනවා. නමුත් දුවේ පුතේ අපි යම්කිසි වාක්‍යයක් ලියනකොට දැන් මේ විදිහේ වාක්‍යයක් ලියනකොට අපි මම නාන්න යනවා කියලා ලිව්වොත් ඒ වාක්‍ය වැරදි. අපි ඒ අවස්ථාවේදී ලියන්න ඕනේ මම නාන්න යමි කියලා. ඉතින් අපි කතා කරන්නේ යන අවස්ථාවලදී මම නාන්න යමි කියලා අර සීයට කියන්නේ නැහැනේ නේද? සීයට කියන්නේ අපි කොහොමද? මම නාන්න යනවා කියලා. නමුත් අපි ලියන අවස්ථාවේදී නිවර්දිව ලිවිය යුතුයි මම නාන්න යමි. අන්න ඒ විදිහට. එතකොට අපි මේ මාතෘකාවකට අනුව වාක්‍ය ලියන අවස්ථාවේදී මෙන්න මේ ලිඛිත භාෂාව තමයි යොදා ගන්න ඕනේ. එහෙම නැතුව කතන භාෂාවෙන් අපි වාක්‍ය ලියවොත් ඒවා කිසිසේත්ම මේ මාතෘකාවකට අනුව වාක්‍ය ලිවීමේදී වැදගත් වෙන්නේ නැහැ. හොඳයි. ඒ වගේම ඉතාමත් වැදගත් දෙයක් තවත් තියෙනවා. පැහැදිලි අත්අකුරෙන් ලිවිය යුතුයි දරුවනේ. අපේ දරුවෝ අත්අකුරු ලියනකොට සමහර වෙලාවට ඒ නිවර්දි හැඩය පවත්වා ගන්නේ නැතුව ලියනවා. ඉතින් එහෙම නැතුව ඔයාලා බලා ලිවීම වගේ දේවල් කරලා ඔයාලගේ අත්අකුරු ටික හොඳට පැහැදිලිව ලියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට මේ වාක්‍ය ලියනකොට පැහැදිලි අත්අකුරු ලියන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි වාක්‍යයක් ලියනකොට ඒ වාක්‍යයේ තියෙන වචන ටික වෙන් වෙන් වශයෙන් ලියන්න ඕනේ. වාක්‍ය ලියන අවස්ථාවේදී වචන අතර පරතරය අපි අකුරක ප්‍රමාණයක පරතරයක් තබමින් නිවර්දිව ලියන්න ඕනේ. එහෙම නැතුව වචන එකට එකටම ගෑවෙන්න ලිව්වොත්, එහෙම නැත්නම් ගොඩාක් ඈඩ් කරලා ලිව්වොත් එතනදී අපි ලියන වාක්‍ය වැරදි වාක්‍යයක් වෙනවා. සමහර අවස්ථාවලදී වචන එකට එකට ගහවලා ලිවීම නිසා අපි කියන්න යන අදහස නිවැරදිව ප්‍රකාශ කිරීමට පවා නොහැකි වෙනවා. ඒක නිසා නිවැරදිව වචන වෙන් කරලා ලිවීමත් මෙහිදී ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම දුවේ පුතේ අපි යම්කිසි වචනයක් ලියනකොට ඒ වචනේ අකුරු එකට එකට ගෑවෙන ආකාරයෙන් ලියන්නේ නැහැ. ඉස්සර අපේ මුතුන් මිත්තන් ළඟ තිබුණා පිරිත් පොත්. අපේ සීයලා ළඟ එහෙම තිබුණා පිරිත් පොත. මේ පිරිත් පොතේදී පුතේ සමහර අකුරු එකට ගාවලා ලියලා තියෙනවා. දැන් සමහර අවස්ථාවලදී මට මතකයි ධම්ම කියලා ලියනකොට මේ එතනදී පළවෙනියට මහ ප්‍රාණ දයන්න ලියලා, ඊට පස්සේ මයන්න ලියලා, ඊට පස්සේ ඊළඟ ලියන මයන්න අර මුලින් ලියපු මයන්නට ගෑවෙන්න ලියනවා. එහෙම ගෑවෙන්න ලිව්වම අර පළවෙනියට ලියපු මයන්න හල් අකුරක් බවට පත් වෙනවා. එතකොට එතනදී අපි ලියලා තියෙන්නේ දයන්නයි මයනු දෙකයි වුණාට එතන ශබ්ද කරන්නේ අපි ධම්ම කියලා. ඉතින් දුවේ පුතේ අපි ලියන අකුරුත් ඒ විදිහ එකට එකට ගාවලා ලිව්වොත් අපි ඊට මුලින් ලියන අකුර හල් අකුරක් බවට පත් වෙනවා. ඉතින් එතකොට අපි ලියන දේ බොහෝ වෙලාවට වැරදි වචනයක් තමයි අපි ලියලා තියෙන්නේ. ඒක නිසා අපි සෑම අවස්ථාවකදීම වචනයක් ලියනකොට ඒකේ අකුරු එකට එකට ගෑවෙන්නේ නැති වෙන්න ඒ નિયમિત ප්‍රමාණයට ඈඩ් කරලා ලිවීම පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ මාතෘකාවකට අනුව වාක්‍ය ලිවීමේදී ඒකත් ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. ඒ වගේම දුවේ පුතේ අපි සියලුම වාක්‍යවල විරාම ලකුණු નિවරදිව යෙදිය යුතු වෙනවා. අපි පහ ශ්‍රේණිය වන විට විරාම ලක්ෂණ හතක් හඳුනා ගන්නවා. නැවතීමේ තිත, ප්‍රශ්නාර්ථ ලකුණ, විශ්මයාදී ලකුණ, කමාව, යුගල උඩුකොම, සරල වරහන්, ඒ වගේම කෙටීර. ඉතින් මෙන්න මේ විරාම ලක්ෂණ අපි ලියන වාක්‍යවල નિවරදිව යෙදීම කළ යුතු වෙනවා. ඉතින් මෙන්න මේ කියපු කාරණා ටික පිළිබඳව ඔයාලගේ අවධානය හොඳින් යොමු කරගන්න. එහෙම යොමු කරලා මාතෘකාවකට අදාළව වාක්‍ය ලිවීමේදී નિවරදිව කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හොඳයි, එහෙමනම් අපි මාතෘකාවකට අදාළව වාක්‍ය කීපයක් සකස් කරලා බලමු. ඉතින් මේ විදිහට වාක්‍ය ලියන්න කලින් අපි ඉස්සෙල්ලාම ඒ මාතෘකාවකට අදාළව කරුණු ටිකක් ගොනු කරගන්න ඕනි. කොයි ආකාරයටද අපි අපේ වාක්‍ය ටික ලියන්නේ කියලා. ඉතින් මම ඔයාලට මුලින් කිව්වා වගේ මම අද දවසේ සූදානම් වෙන්නේ දුවේ පුතේ ඔයාලට වාක්‍ය පහක් නිර්මාණය කරන්න මොන ආකාරයටද කියන එක පිළිබඳව කතා කරන්න. එහෙමනම් මුලින්ම බලමු අපි කොහොමද මාතෘකාවකට අදාළව කරුණු ගොනු කරගන්නේ කියලා. දීපතේ මම බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මගේ අනාගත බලාපොරොත්තුව කියන මාතෘකාව ඔස්සේ වාක්‍ය පහක් ලියන්න. මගේ මාතෘකාව තමයි මගේ අනාගත බලාපොරොත්තුව. දැන් මේ විදිය මාතෘකාවක් ඔස්සේ වාක්‍ය පහක් ලියන්න සූදානම් වෙනකොට මම සැලසුම් කරගන්නවා කොහොමද මගේ පළවෙනි වාක්‍ය ලියන්නේ, දෙවන, තුන්වන, හතරවන, පස්වන වාක්‍ය මම මොන මොන කරුණු වලට අදාළවද ලියන්නේ කියලා මුලින්ම ගොනු කරගන්නවා. එතකොට මම තීරණය කරනවා මම පළවෙනි වාක්‍ය මම අනාගතයේදී බලාපොරොත්තු වන්නේ කුමක් කිරීමටද කියන එක පිළිබඳව මම පළවෙනි වාක්‍යයෙන් ලිවීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දෙවන, තුන්වන, හතරවන වාක්‍යවලින් ඒ බලාපොරොත්තුව කරා යාම සඳහා මම කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව ලිවීමට බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අවසානයේදී පස්වන වාක්‍යයෙන් මම බලාපොරොත්තු වෙනවා මම ඉටු කර ගැනීම, මගේ ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීමෙන් රටට, එහෙම නැත්නම් ලෝකයට මම කිරීමට අපේක්ෂා කරන්නේ මොකක්ද කියන දේ සඳහන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඔන්න බලමු එහෙමනම් අපි කොහොමද මේ වාක්‍ය ටික ලියන්නේ කියලා. මේ වාක්‍ය ටික ලියනකොට පළවෙනියට මම කිව්වා මගේ අනාගත බලාපොරොත්තුව පළවෙනි වාක්‍යයෙන් ලියනවා කියලා. මෙන්න මේ විදියට මම අනාගතයේදී ගුරුවරයෙක් වෙමි. එහෙම නැත්නම් අපි ගැහණු දරුවෙක් නම් ලියන්න පුළුවන් මම අනාගතයේ ගුරුවරියක් වෙමි. ඔන්න පුතේ මම අනාගතයේදී වෙන්න බලාපොරොත්තු වෙන්නේ කවුද කියන එක පළවෙනි වාක්‍යයෙන් ලිව්වා. ඊට පස්සේ මට තියෙන්නේ දෙවන, තුන්වන, හතරවන වගේ ඊළඟ වාක්‍ය තුනෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා මම කළ යුත්තේ කුමක්ද කියන එක. මෙන්න මේ විදිහට මම ඒ වාක්‍ය ටික ගොනු කරනවා. දෙවෙනි වාක්‍ය, ඒ සඳහා මම දැන් සිටම හොඳින් ඉගෙන ගනිමි. තුන්වෙනි වාක්‍යයේ මම ලියනවා මම සෑම විටම පිළිවෙලකට වැඩ කරන්නට පුරුදු වෙමි. ඒ වගේම හතරවෙනි වාක්‍යයත් මම ලියනවා පොතපත කියවීමෙන් අවශ්‍ය දැනුම රැස් කර ගනිමි. උඩ දුවේ පුතේ මම මේ 2 3 4 කියන වාක්‍යවලදී මගේ ඒ අනාගත බලාපොරොත්තුව සඳහා යන ගමන් මාර්ගය සකස් කර ගැනීමට කළ යුතු දේවල් තමයි මම ඒ 2 3 4 කියන වාක්‍යවලින් ඉදිරිපත් කරේ. ඒ වගේම මට පුළුවන් අවසාන වාක්‍ය රටට ලෝකයට මම කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මෙන්න මේ විදිහට ලියන්න. මම ගුරුවරයෙකු වී රටට වැඩදායක සේවයක් කරමි. එහෙම නැත්නම් දුවෙක් නම් මම ගුරුවරියක වී රටට වැඩදායක සේවයක් කරමි. අන්න ඒ විදිහට දුවේ පුතේ අපිට පුළුවන් අපේ වාක්‍ය ටික විවිධත්වයෙන් යුක්තව ඒ වගේම එකම අදහස දෙවරක් නොලියා අපේ ඒ වාක්‍ය ටික බොහොම ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ වාක්‍ය පිළිවෙලට ලියපු හැටි මම ආපහු එකවතාවක් ඔයාලට කියන්නම්, උනහ ගන්න. මගේ අනාගත බලාපොරොත්තුව. මම අනාගතේ ගුරුවරයෙක් වෙමි. ඒ සඳහා මම දැන් සිටම හොඳින් ඉගෙන ගනිමි. මම සෑම විටම පිළිවෙලකට වැඩ කරන්නට පුරුදු වෙමි. පොතපත කියවීමෙන් අවශ්‍ය දැනුම රැස් කර ගනිමි. මම ගුරුවරයෙකු වී රටට වැඩදායක සේවයක් කරමි. බලන්න දුවේ පුතේ, ඒ වාක්‍ය අතර මොනතරම් හොඳ ගැළපීමක් තියෙනවද නේද? ඉතින් ඔයාලත් මේ විදිහට ටිකක් හොඳට නිර්මාණශීලීව අලංකාර වාක්‍ය ලියන්න හුරු වෙන්න. ඒ වගේම අපිට බොහෝ වෙලාවට ලැබෙන මාතෘකාවක් තමයි දුවේ පුතේ මගේ රට කියන මාතෘකාව. එතකොට මගේ රට කියන මාතෘකාව ඔස්සේ අපිට පුළුවන් මේ විදිහටම ලස්සනට වාක්‍ය පහක් නිර්මාණය කරන්න. මුලින්ම අපි කරන්නේ මගේ රට කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම හඳුන්වලා දෙමු. අපි මෙන්න මේ විදිහට මගේ රට ශ්‍රී ලංකාවයි. මෙතන පළවෙනි වාක්‍ය මම මේ විදිහට ගොඩනගා ගත්තා. ඊට පස්සේ මට පුළුවන් අපේ ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා පුතේ අතීතයේ ඉඳන් බොහෝ නම් තිබුණානේ. තම්බපන්ණි කියලා අපේ රට හඳුන්වනවා නේද? ඒ වගේම අද පවා හඳුන්වනවා ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. ඉතින් මෙන්න මේ විදිය ලස්සන වචනයක් දාලා මම මේ විදියට වාක්‍යයක් නිර්මාණය කරනවා. ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙසද මගේ රට හඳුන්වයි. ඊට පස්සේ පුතේ අපිට පුළුවන් අපේ මේ ලංකාවේ ජීවත් වෙනවා විවිධ ජාති, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග වැනි විවිධ ජාතීන් ජීවත් වෙනවා. මේ විවිධ ජාතීන් බොහොම සමගින් අපේ රට තුල ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික එකතු කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට වාක්‍යයක් හදන්න. විවිධ ජාතීන්ට අයත් මිනිස්සු මෙහි සමගින් ජීවත් වෙති. බලන්න දුවේ පුතේ, ඒ වාක්‍යයේදී මම අර ඔයාලට කියපු උක්තාක්‍යාත සම්බන්ධය විවිධ ජාතීන්ට අයත් මිනිස්සු. මිනිස්සු කියලා කියන්නේ පුතේ බහුවචන නාම පදයක්. මෙහි සමගියෙන් ජීවත් වෙති. බලන්න මම ආඛ්‍යාතය නැත්තම් ක්‍රියාපදය අවසන් කරලා තියෙන්නේ බහුවචන ක්‍රියාපදයක් හැටියට. ඒ වගේම මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපේ රටේ තියෙන සුන්දර දේවල් පිළිබඳව මේ විදිහට වාක්‍යයක් ගොඩනගන්න. ලස්සන ගංගා, දිය ඇලි, මල් වතු ආදීන් මගේ රට අලංකාර වේ. මෙන්න මෙතනදි පුතේ අපි අර මුලින් කතා කරපු විරාම ලක්ෂණ යෙදීම නිවරදිව කරන්න ඕනේ. කොහොමද? ඔන්න බලා ගන්න. ලස්සන ගංගා කියන තැන කමාවක් යොදන්න ඕනේ. ඊට පස්සේ දිය ඇලි කියන තැන ආපහු කමාවක් යොදන්න ඕනේ. මොකද අපේ රටේ තියෙන සුන්දර දේවල් කීපයක් ගැන තමයි අපි මේ කියාගෙන යන්නේ. ඊළඟ පුතේ මල් වතු කියලා අපි කියනවා. ආදීන් මගේ රට අලංකාර වේ. එතකොට මල් වතු ආදීන් මගේ රට අලංකාර වේ කියන තැන අවසානයට කියපු දේ, මල් වතු කියන එක අවසානයට කියපු දේ නිසා එතෙන්ට අපි කමාවක් යොදන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විරාම ලක්ෂණ පිළිබඳවත් හොඳ අවධානයක් මගේ පුංචි පැටව් හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. ඊළඟ අවසානයේට මම ලියනවා පුතේ මගේ රට පිළිබඳව මෙන්න මේ විදියට ප්‍රාර්ථනා කරමින් වාක්‍යයක් ලියනවා. කොහොමද ලියන්නේ? මම සෑම විටම මගේ රටේ දියුණුව ප්‍රාර්ථනා කරමි. ඉතින් බලන්න දුවේ පුතේ, මගේ රට ගැන ඉතාමත් ලස්සනට මේ විදියට වාක්‍ය පහක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. මගේ රට ශ්‍රී ලංකාවයි. ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙසද මගේ රට හඳුන්වයි. විවිධ ජාතීන්ට අයත් මිනිස්සු මෙහි සමගියෙන් ජීවත් වෙති. ලස්සන ගංගා, දිය ඇලි, මල් වතු ආදීන් මගේ රට අලංකාර වේ. මම සෑම විටම මගේ රටේ දියුණුව ප්‍රාර්ථනා කරමි. බලන්න බොහොම ලස්සනට එකකට එකක් වෙනස් වාක්‍ය ටිකක් විවිධ විවිධත්වයෙන් යුක්ත වූ වාක්‍ය ටිකක් මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මගේ පුංචි දරුවෝ ඔයාලත් මම ඔයාලට මාතෘකා කීපයක් ලබා දෙන්න. මෙන්න මේ මාතෘකා ටික හොඳට අහගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ මාතෘකා වලට අදාළව වාක්‍ය මේ විදිහට පහක් නිර්මාණය කරන්න. එතකොට පුතේ ඔයාලගේ නිර්මාණාත්මක කුසලතා වැඩි කර ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා. දුවේ පුතේ මතක තියාගන්න, අපි මේ විදිහට වාක්‍ය ලිවීමේදී ගොඩක් අවස්ථාවලදී වචන 5කට 6කට එහෙම නැත්නම් 7කට වගේ ප්‍රමාණයකට සීමා කරගන්න පුළුවන් නම් ඒක ඉතා හොඳයි. ඒකට හේතුව තමයි පුතේ අපි ගොඩාක් වචන එකතු කරලා වාක්‍යයක් නිර්මාණය කරන්න ගියොත් සමහර වෙලාවට අපේ මේ වාක්‍ය පටන් ගන්න අවස්ථාවේ සිට අවසානය දක්වා පිළිවෙලකට ගොනු කර ගැනීමට අපහසු වෙන්න පුළුවන් අපේ පුංචි දරුවන්ට. සමහර කලාට පටන් ගන්නේ වෙන තැනකින් වෙන දෙයක් අවසාන වෙනකොට වෙනම අදහසක් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක විතරක්ම නෙවෙයි, සමහර විට වචන ගොඩාක් ලියනකොට අපි අතින් අක්ෂර වින්‍යාසයේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විරාම ලක්ෂණ යෙදීමේදී සමහර තැන්වල අතපසුවීම් වෙන්න පුළුවන්. ඉතින් මේ මොකටත් අපිට හොඳයි නේද වාක්‍ය ලියනකොට වචන 5ක් 6ක් එහෙම නැත්නම් උඩරිම 7කට වගේ සීමා කරලා වාක්‍යයක් ලියන්න පුළුවන් නම් අපේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ඒ සඳහා ලබාගත හැකි ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. හොඳයි දුවේ පුතේ, එහෙමනම් මම ඔයාලට තවත් වැදගත් පුංචි අදහසක් මතක් කරනවා. ඒ තමයි අපිට යම්කිසි මාතෘකාවක් දීලා තියෙනකොට අපි බලන්න ඕනි ඒ මාතෘකාවට අදාළ වාක්‍ය ලිවිය යුත්තේ කුමන කාලයෙන්ද කියලා. සමහර මාතෘකාවලදී අපි වාක්‍ය ලිවිය යුත්තේ වර්තමාන කාලේ. මේ දැන් සිද්ධ වෙන දේවල් හැටියට අපිට වාක්‍ය ලියන්න පුළුවන්. ඒ වගේම සමහර මාතෘකාවලට වාක්‍ය ලියනකොට අපි ඒ වාක්‍ය ලිවිය යුත්තේ අතීත කාලේ. එහෙම ලිවීමට ලැබෙන අවස්ථාත් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට බලන්න දුවේ පුතේ, මගේ අනාගත බලාපොරොත්තුව කියන මාතෘකාව ඔස්සේ අපි ඉස්සලා වාක්‍ය ලිව්වම ඒ සියලුම වාක්‍ය අපි ලිව්වේ වර්තමාන කාලේ. අපි අනාගතයේදී වෙන්න බලාපොරොත්තු වෙන්නේ ගුරුවරයෙක් කියන එක ලිව්වා මෙන්න මේ විදිහට, මම අනාගතයේ ගුරුවරයෙක් වෙමි. ඒ වගේම ඒ සඳහා මම දැන් සිටම හොඳින් ඉගෙන ගනිමි. මේ වර්තමාන කාලයේ මේ මොහොතේ මම සෑම විටම පිළිවෙලකට වැඩ කරන්නට පුරුදු වෙමි. මේ දැන් සිද්ධ වෙන දේවල් පොතපත කියවීමෙන් අවශ්‍ය දැනුම රැස් කර ගනිමි. මේ මොහොතේ වර්තමාන කාලයේ. ඉතින් දුවේ පුතේ, මේ විදිහට මාතෘකාවට අනුව අපි ලියන වාක්‍ය මොන කාලයටද අයත් විය යුත්තේ කියන එක පිළිබඳව හොඳ අවධානයක් අපි තියාගන්න ඕනේ. බලන්න මේ විදිහට මාතෘකාවක් දුන්නොත්, මාගේ විනෝද ගමන. එතකොට විනෝද ගමන ගිහිල්ලා අවසානයි. එහෙම අවස්ථාවකදී අපි වාක්‍ය ලියන්න ඕනේ අතීත කාලේ. මේ විදිහේ මාතෘකාවක් ඔස්සේ අපි ලිව්වොත් අපි විනෝද ගමන ගිහිල්ලා සතුටු වෙන හැටි, එහෙම නැත්නම් ඒ විනෝද ගමනේදී අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල්, ඒ වගේ දේවල් ඇතුළත් කළොත් අපේ වාක්‍ය වලට මේ වාක්‍ය කිසිසේත්ම මාතෘකාවට ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳවත් හොඳ අවධානයක් යොමු කරමින් මගේ ආදරණීය දරුවෝ මාතෘකාවකට අනුව වාක්‍ය ලිවීමේදී නිවැරදි වාක්‍ය ලිවීමට ඔබගේ අවධානය යොමු කරන්න. හොඳයි, එහෙමනම් දුවේ පුතේ, මම ඔයාලට කිව්වා ඔයාලා සෑම අවස්ථාවකදීම මාතෘකා ඔස්සේ වාක්‍ය ලියමින් ඔයාලගේ නිර්මාණ කුසලතාවයන් වර්ධනය කරගන්න කියලා. ඉතින් ඒ සඳහා මෙන්න මේ මාතෘකා යොදා ගන්න කියලා මම ඔයාලට යෝජනා කරනවා. අපේ විෂය නිර්දේශයේ තියෙනවා මෙන්න මේ මාතෘකා ටික. පළවෙනි එක තමයි පුතේ පොල් ගස. ඊළඟ තියෙනවා මගේ විනෝදාංශය. ඒ වගේම තව මාතෘකාවක් තියෙනවා පොදු දීපල සුරකිමු. තව මාතෘකාවක් තියෙනවා පොත්පත් කියවමු. ඒ වගේම තවත් මාතෘකාවක් තියෙනවා අපේ ගෙවත්ත කියලා. ඉතින් දුවේ පුතේ මං හිතන්නේ ඔයාලා මෙන්න මේ මාතෘකා පහ ලියාගෙන මේවට අදාළව ලස්සන නිර්මාණාත්මක වාක්‍ය පහ බැගින් ලියලා හුරුවක් ලබා ගත්තා නම් ඒක ඔයාලට ඉදිරි විභාග කටයුතු වලදී වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. පළවෙනි මාතෘකාව පොල්ගස. දෙවෙනි මාතෘකාව මගේ විනෝදාංශය. තුන්වෙනි මාතෘකාව පොදු දේපල සුරකිමු. හතරවෙනි මාතෘකාව පොත්පත් කියවමු. පස්වන මාතෘකාව අපේ ගෙවත්ත. ඉතින් දුවේ පුතේ මම පොල්ගස පිළිබඳව මෙන්න මේ විදියට පුංචි වාක්‍ය කීපයක් නිර්මාණය කරා. බලන්න ඒ වාක්‍ය කොහොමද කියලා. පොල්ගස ඌ කලි ඉතා ප්‍රයෝජනවත් සාකේකි. පොල්ගස කප්රුක ලෙසද හඳුන්වයි. පොල්ගස මුහුදු බඩ ප්‍රදේශවල ඉතා සරුවට වැවේ. විවිධ අවශ්‍යතා සඳහා පොල්ගස් කැපීම නිසා පොල් ගෙඩිය ඉහළ මිලකට විකිණේ. පොල් පැලයක් සිටුවා අපිත් මේ වටිනා ශාකය රැකගනිමු. ඉතින් මේ විදිහට අපිට පුළුවන් පොල්ගස ගැන වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න. ඔයාලට පුළුවන් මේටත් වැඩිය අලංකාර ලස්සන නිර්මාණාත්මක වාක්‍ය හරි ගස්සන්න පුළුවන්. හොඳයි. ඒ වගේම මගේ විනෝදාංශය කියන මාතෘකාව ඔස්සෙත් මම මෙන්න මේ විදියට වාක්‍ය කීපයක් ලිව්වා. මගේ විනෝදාංශය වන්නේ පොත් කියවීමයි. මම දවසකට එක් පොතක් හෝ කියවීම පුරුද්දක් ලෙස කරමි. පොත්පත් කියවීම තුලින් මම විශාල දැනුමක් ලබා ගනිමි. වටිනා පොත්පත් පිරුණු කුඩා පුස්තකාලයක්ද මම සාදා ගතිමි. මෙවැනි විනෝදාංශයක් තෝරා ගැනීම පිළිබඳව මම ඉතා සතුටු වෙමි. ඉතින් දුවේ පුතේ ඔයාලටත් මෙන්න මේ විදියට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. තවත් මාතෘකා පහක් මම ඔයාලට ලබා දෙන්නම්. මේ පුතේ හතර ශ්‍රේණියේදී අපිට ලැබුණු මාතෘකා කීපයක් මෙන්න මේ මාතෘකා ඔස්සේත් ඔයාලා වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. පළවෙනි එක තමයි ජලය අපට සම්පතකි. ජලය අපට සම්පතකි. දෙවන මාතෘකාව මා කැමැතිම ක්‍රීඩාව. මා කැමැතිම ක්‍රීඩාව. තුන්වෙනි මාතෘකාව පරිසරය ආරක්ෂා කරමු. පරිසරය ආරක්ෂා කරමු. හතරවෙනි මාතෘකාව මුහුදු වෙරළ. මුහුදු වෙරළ. පස්වෙනි මාතෘකාව වැස්ස. පස්වෙනි මාතෘකාව තමයි දුවේ පුතේ වැස්ස. ඉතින් මෙන්න මේ මාතෘකාව ඔස්සෙත් ඔයාලා වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න. මං හිතන්නේ ඔයාලට ඉදිරියේදී ඒවා ඉතාමත් වැදගත් වෙයි. ඒ වගේම දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයේදී මුල් කාලයේදී අපිට හමු වෙලා තිබෙනවා රූපයක් දීලා නැත්නම් චිත්‍රයක් දීලා ඒ චිත්‍රයට අදාළව මාතෘකාව චිත්‍රයට අදාළව වාක්‍ය නිර්මාණය කරන්න කියලා අපිට දීපු අවස්ථා දැකලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ ඉදිරි විභාගවලදී ඉදිරි ශිෂ්‍යත්ව විභාගයේදී වලදීත් සමහර විට මේ විදියට චිත්‍රයක් දීලා ඔයාලට ඒ චිත්‍රය තුලින් ඉස්මතු වන දේවල් සම්බන්ධයෙන් වාක්‍ය ලියන්න කියලා අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි පහ ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ යටතේ මේ විදියටම ඔයාලට චිත්‍ර කීපයක් දීලා ඒ අනුව වාක්‍ය පහ බැගින් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් චිත්‍රයක් දිහා බලලා අපි වාක්‍ය නිර්මාණය කරනකොට අපි ඒකෙදිත් ඉස්සලාම කරන්න ඕනි පුතේ ඒ චිත්‍රයේ තුලින් මතුවන අදහස් ක්‍රමානුකූලව පෙළගස්වා ගන්න ඕනි. චිත්‍රයේ තියෙන්නේ මොනවද කියලා බලලා ඊට ගැළපෙන ආකාරයට ක්‍රමානුකූලව අපි අදහස් ටික පෙළගස්වා ගන්න ඕනි. ඊට පස්සේදී තව කරන්න ඕනි දෙයක් තමයි චිත්‍රයෙන් කියවෙන දේවල් අහඹු ලෙස ගොනු කිරීමක් කරන්න හොඳ නැහැ. අහඹු ලෙස ගොනු කරන්නේ නැතුව චිත්‍රයේ ප්‍රමුඛ අදහස මතුවන ආකාරයට පෙළගැස්වන්න ඕනේ. මම ඒක උදාහරණ වලින් ඔයාලට කියලා දෙන්නම්. ඔන්න පුතේ අපිට ඒ විදිහේ චිත්‍රයක්. දැන් මා ඉදිරියේ තියෙනවා ඒ විදිහේ චිත්‍රයක්. මේ චිත්‍රයේ තියෙනවා පුතේ කුඹුරු යායක් තියෙනවා. ඒ කුඹුරු යායේ ගොවියෝ කීප දෙනෙක් කුඹුර කොටමින් ඉන්නවා. ඒකම ගැහැණු කෙනෙක් සහ පුංචි දරුවෙක් ඇඹුලර් අරගෙන කුඹුරට එන අවස්ථාවක් තියෙනවා. ඈතින් පුංචි ළමයි ටිකක් සරුංගල් යවන අවස්ථාවක් තියෙනවා. කුරුල්ලෝ ටිකක් අහසේ පියාඹගෙන යනවා කෑගසමින් අවස්ථාවක්. ඒ වගේම ජලය බැසගෙන යන තැන ලස්සනට පෙන බුබුළු මතුවලා තියෙනවා. කොක්කු රෑනක් ඇවිත් අර කුඹුරු කොටන තැන පණුව හිඳලා කමින් සිටිනවා. ඉතින් මේ වගේ සුන්දර දර්ශනයක් තමයි දැන් මං ඉදිරියේ තියෙන්නේ. ඉතින් මට මෙන්න මේ දර්ශනයේ දිහා බලාගෙන වාක්‍ය පහක් නිර්මාණය කරන්න කිව්වොත් දුවේ පුතේ මට පුළුවන් මෙන්න මේ විදියට වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න. පළවෙනි එක තමයි කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරති. දුවේ පුතේ මට ඒ රූපයෙන් පේනවා ගොවියෝ හිටගෙන බලාගෙන ඉන්නේ නැහැ. හැමෝම උදළු උඩට උස්සගෙන කොටනවා. සමහර කට්ටිය මඩට උදැල්ල ගහගෙන ඉන්නවා. මේ හැමෝම වැඩ කරන අවස්ථාවක් තමයි මට පෙන්눔 කරන්නේ. ඒක නිසා මම වාක්‍ය නිර්මාණය කරනවා කොහොමද? කුඹුරට බැසගත් ගොවියෝ කඩිසරව කුඹුරු වැඩ කරති. ඊළඟ තපස් රකිමින් සිටි කොක්කු රෑන උදළු හඬට තිගැස්සි එක්වරම පියඹා යති. දුවේ පුතේ මේ චිත්‍රයේ තියෙන්නේ මේ අර කොක්කු ටික කුඹුරේ ඉඳලා එකපාරම නිකන් ඉගිලිලා උඩට යනවා වගේ අවස්ථාවක්. ඉතින් මම ඒක නිර්මාණාත්මකව ලියනවා මෙන්න මේ විදියට. තපස් රකිමින් සිටි කොක්කු රෑන උදළු හඬට තිගැස්සි එක්වරම පියඹා යති. ඒ වගේම ඔයාලට මම කිව්වනේ අර වක්කඩේ ළඟින් වතුර පහළට වැටෙනකොට සුදු පාට පෙන බුබුළු මතුවලා තියෙනවා කියලා. ඉතින් එතන මට ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. වක්කඩෙන් වතුර පහළට වැටෙන විට දිය මත මල් පිපෙනාසේ පෙනේ. වතුර මත එහෙම නැත්නම් අර දිය මත මල් පිපෙනවා වගේ පේනවා. ගෙවිලියක් ඇඹුල රැගෙන නියර දිගේ ගමන් කරයි. ඔන්න තවත් අවස්ථාවක්. ගෙවිලියක් ඇඹුල රැගෙන නියර දිගේ ගමන් කරනවා. වී ගොවිතැන නිසා අපේ රට ස්වයංපෝෂිත වන නොඅනුමානය. ඔන්න පුතේ අන්තිමේටම මම දැම්මා මගේ හිතේ ඇතිවිච්ච අදහසකුත් මම ඒකට එකතු කළා. ඉතින් ඔයාලටත් මේ විදියට චිත්‍රයක් බලාගෙන වාක්‍ය ලියන්න දුන්නොත් මෙන්න මේ විදියට ඒ චිත්‍රයේ තියෙන ඒ අදහස ඒ චිත්‍රය තුළින් මතුවන දේ මොකක්ද කියන එක හොඳට තේරුම් අරගෙන මේ විදියට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. තව ඔයාලට අලුත් අවුරුද්ද උදා වෙලා තියෙන චිත්‍රයක් ඔයාලගේ ගුරුවත් ඒ කියන්නේ ඔයාලට පහ ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන ගුරුවත් පොතේ තියෙනවද ඔය පොතේ? පංචි දාන ළමයි ටිකක් අම්මයි අක්කයි එකතු වෙලා කැවුම් බදින අවස්ථාවක්. තාත්තා බිත්තිවල මේ හුණු ආලේප කරනවා, තින් තාලේප කරනවා. ආච්චිලා නැන්දලා ටිකක් එකතු වෙලා රබන් ගහනවා. කජු ගහේ කජු ගෙඩි හැදිලා කොහා අත්තක් උඩේ ඉඳලා කෑ ගහන අවස්ථාව. ඉතින් මේ වගේ ලස්සන අවස්ථා ටිකක් තියෙන රූපයක් තියෙනවා. ඔයාලට ඒ විදිය රූපයකිමුත් ලස්සන වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම ගුරුවත් පොතේ පුතේ තවත් තියෙනවා වැස්සකට ආසන්න අවස්ථාවක්. පුංචි දරුවෝ මිදුලේ ඉඳලා සෙල්ලම් කර කර ඉඳලා වෙන්න ඕනි ගෙදරට දුවගෙන එනවා. අක්කා මිදුලේ තියෙන දර ටික ගෙට ගන්නවා. අම්මා වැලේ තියෙන රෙදි ටික ගෙට ගන්නවා. තාත්තා කුඹුරට හෝ කොහෙට හරි ගිහිල්ලා උදැල්ලත් කරේ තියාගෙන ගෙදරට එනවා. ආච්චී සීයයි දොර ළඟ ඉඳලා දරුවන්ට ඉක්මනට එන්න ඉක්මනට එන්න කියලා කතා කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ චිත්‍රෙකුත් ඔයාලට පහ ශ්‍රේණියේ ගුරුවත් පොතේ තියෙනවා. ඔයාලට ඔයාලගේ පන්ති භාර ගුරුවරු මේ චිත්‍රෙත් ඔයාලට ලබා දීලා මේ වටනුවත් වාක්‍ය ලියන්න අවස්ථාවක් ලබා දෙයි. ඉතින් දුවේ පුතේ මේ විදියට අපිට මාතෘකාවකට අනුව වාක්‍ය ලිවීම තුලින් ශිෂ්‍යත් විභාගයේදී ඉතාමත් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට හැකි වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය හිතන්නේ මෙන්න මේ මාතෘකාවකට අනුව වාක්‍ය ලිවීමේදී අපිට ලකුණු ලබා ගන්න බෑ, අමාරුයි කියලා තමයි හිතන්නේ. ඇත්තම කාරණේ පුතේ ගොඩක් අය මේ ලකුණු අඩු කරගන්නේ මෙන්න මේ වාක්‍ය ලියන කොටසේ. ඒකට හේතුව තමයි මෙන්න මේ මම අද දවසේ කතා කරපු ඒ කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් නැතුව වාක්‍ය ලිවීමට යාම. ඉතින් එහෙමනම් අද දවසේ අපි මේ කතා කරපු ඒ කාරණාවන් පිළිබඳ හොඳ අවධානයකින් යුක්තව ශිෂ්‍යත්ව විභාගයට මගේ ආදරණීය දරුව මුහුණ දෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි, එහෙමනම් මෙන්න අද දවසේ මම ඔයාලට ඉදිරිපත් කරන ප්‍රශ්නය, මාතෘකාවකට අදාළව වාක්‍ය ලිවීමේදී අදාළ කරුණු රැස් කරගත හැකි ක්‍රමයක් සඳහන් කරන්න. මාතෘකාවකට අදාළව වාක්‍ය ලිවීමේදී අදාළ කරුණු රැස් කරගත හැකි ක්‍රමයක් සඳහන් කරන්න. ඔබගේ පිළිතුර 0.71 69 49 39 8 කියන දුරකථන අංකයට SMS පණිවිඩයක් මගින් යොමු කරන්න. නිවැරදි පිළිතුර මුලින් මේවන ආදරණීය දරුවන්ගේ දුරකථන අංකය යොදාගෙන අපි කුසපත් ඇදීමක් කරලා ඊට පස්සේ වටිනා ත්‍යාගයක් ලබා දීමට සූදානමින් සිටිනවා. එහෙමනම් පුංචි පැටවුනේ සමුගෙන යන කාලයේ උදා වෙලා ඔයාලට නිරෝගී සුවබර හෙට දිනයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඉදිරියේදී ඔයාලා මුහුණ දෙන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටජාකත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. මම බදුල්ල උදේරාජ මහවිද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුතුමා. ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ අපි පහේ හපනුන්ට මව්බස පාඩම කියලා දුන්නේ බදුල්ල උදේරාජ මහවිද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුපියාණන්.